සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුපභවා තේ සං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝති පින්වතුනි අද අපි බලාපොරොත්තු වෙනවා නැවතත් මේ බුද්ධ දේශනාවේ මුල්ම තැනට යන්නට මොකද දැන් කාලයකට පෙර පටන්ම මේ සංදේශනාව පිළිබඳව දේශනා කරලා තියෙනවා නමුත් නැවතත් සිහිපත් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ පිළිබඳව එනිසා මේ අස්සජි මහරහතන් වහන්සේ පස්වග මහණුන්ගෙන් එක අරහතුන් වහන්සේක නමක් කෝලිත උපතිස්ස කියන පසුව සැරියුත් මුගලන් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමට ගිහි කාලේ මේ කෝලිත පරිබ්‍රාජකයාට හම්බුණා අස්සජි මහ අරහතුන් වහන්සේ. ඒ අස්සජි අරහතුන් වහන්සේගෙන් කෝලිත කියන මේ පරිබ්‍රාජකයා කරුණක් විමසුවා. ඔබ කිනම් දහමක් අනුගමනය කරනවද? ඔබගේ ශාස්ත්‍රවරයන් කවුද? ඔබට මොන දහමක්ද වැටහි තියෙන්නේ කියලා. ඒ අනුව තමා මේ අස්සජි මහා අරහතුන් වහන්සේ මේ වාක්‍ය දේශනා කළේ යේ ධම්මා හේතුපබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනු යේ ධම්මා හේතුපබව හේතු නිසා ප්‍රභවය වෙනවා භව ප්‍රභව වෙනම භව කියන්නේ රාග භව ද්වේෂ භව මෝහ භව ප්‍රභව වෙනවා නැවත නැවතත් අලුතෙන් නිර්මාණය වෙනවා හිතේ සකස් වෙනවා හිතේ උපදිනවා ඒ නිසා තේසං හේතුන් තථාගතෝ ආහ මේ සං තුන් ආකාරයකින් හිතේ යමෙකුගේ හිතේ ක්‍රියාත්මක වෙනවා ප්‍රියදේට ඇලීම හේතුවක් හැටියට සම්බන්ධතාවයක් උපදිනවා ඒ වගේම අප්‍රියදේට ගැටීම සම්බන්ධතාවයක් උපදින්නට පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ ක්‍රියාත්මක වෙනවා. එකත් දෙවෙනි වේශයෙන් සම්බන්ධ වීමක්. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා සංසන්දනය කිරීම නිසා පෘථග්ජන පුද්ගලයෙකුගේ තුල සම්බන්ධතාවයක් සමුදේ ධර්මයක් උපදිනවා. එනිසා මේ රාග ද්වේෂ මෝහ කියන තුනේ එකතුව තමා තේ සං සංකයන්නේ රාගයේ ද්වේෂයේ මෝහයේ නිසා මතුවට මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරන මොහොතට පසුව ඉන් ඉදිරියට අර ප්‍රභවය වෙනවා භව ප්‍රභව බවටපත් වෙනවා මේ භව ප්‍රභව බවටපත් වෙන්නේ රාග භව ද්වේෂ භව මෝහ භව නැවත නැවතත් අලුතෙන් හිතේ උපදිනවා ඒකට කියන ප්‍රභව කියලා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට අලුතෙන් මේ රාගය ද්වේෂය මෝහයම හිතේ ප්‍රභවය වෙනවා. පුනම් භව අර පබවා ප්‍රභා කියන එකේ තවත් වචනයක් පුනක් භවෝති. පුන පුනා බවට පත් වෙනවා, බිහි වෙනවා. මේ හේතුව නිසා පෘථග්ජන පුද්ගලයෙක් මේ සංසාර ගමනට බැඳෙනවා. ඔය හේතු තුන නොදැනීම නිසා, මේ හේතු ක්‍රියාත්මක කිරීම නිසා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ හේතු තුනම යම්කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සමුදය වෙන අවස්ථාව යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඒකයි කිව්වේ තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධු එවං වාදී මහා සමනෝ. ඒ මෙන්න මේ වාදයයි, මෙන්න මේ ධර්මයයි, මෙන්න මේ තේරුමයි, මෙන්න මේ දේශනාවයි මේ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ ලෝකයාගේ විමුක්තිය පිණිස, නිවන මිනිස මිදීම මිනිස දේශනා කරන්න කියලා මේ සන්දේශනාවක් මේ වචන ටික මුල් කරගෙන අස්සජි අරහතුන් වහන්සේ ඒ උපතිස්ස කෝලිත උපතිස්සගෙන් කෝලිත කියන ඒ සරියුත් හාමුදුරුව පස්සේ ඒ පරිබ්‍රාජිකතුමාට දේශනා කළා. මෙතන දේශනා කළේ ඔය වචන හතර පමණක් නෙමේ. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතුවා කියන ටික තමා කොටස. නමුත් මේ සන්දේශනාවක් දේශනා කළා. සන්දෙස්සේති සමාධපේති සමුත්තේජේති සම්පහන්සේති. බුද්ධ ඥාන පද හතරම ඔය වාක්‍ය පේලි හතරේ අන්තර්ගතයි. මොකද තේසං හේතුන් තථාගතෝ තේසංචයෝ නිරෝධෝ. මේ දෙක තමා ඔය බුද්ධ දේශනාවේ හරය. පටිච්ච සම්පාද විග්‍රහයේ අවිද්‍යාමූල පටිච්ච සම්පාද විග්‍රහයත් කුසල මූල පටිච්ච සම්පාද විග්‍රහයත් කියන දෙකෙන්ම විග්‍රහ කරලා තියෙන්නේ මේ සං තේරුම් අරගෙන, සං උදේ වීම සමුදේ වීම තේරුම් අරගෙන, මේ සමුදේ වෙන්නේ තමන්ගේ හිතේ, සමුදේ වෙන්නේ හේතුවක් නිසා. හේතු තුනයි තියෙන්නේ. රාගය හේතුවක්, ද්වේෂය හේතුවක්, මෝහය හේතුවක්. මේ නිසා ඒ පුද්ගලයා තුල මේ සමුදය ප්‍රභවය වෙනවා නම්, අලුතෙන් සකස් වෙනවා නම් ඒ පුද්ගලයා දන්නේම නැතුව මේ සංසාර ගමනට සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙනවා. මේ සංසාර ගමන දිගින් දිගටම රිය ගමනක් හැටියට මේ ගමන් කරන්නේ. මේ සමුදය ධර්මයක් තමන්ගේ හිතේ බිහිවන නිසායි. මේ සමුදය බිහි වෙන්නේ තමන්ගේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන ආයතන හය අසංවර නිසායි, සංවර නැති නිසායි. එතකොට මේ සංවාරණය කළේ නැත්නම්, මේ සම්බන්ධතාවයෙන් වැළකුණේ නැත්නම් ඒ සම්බන්ධතාවය අලුතෙන් ඇති වෙනවා. එනිසා අපි කියනවා ඒක අසංවරයි කියලා. එනිසා මේ ඇහැ, කන, නාසය, දිවකය, මන අසංවර නම් ඒ පුද්ගලයා තුළ රාගය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මක වෙනවා. රාගය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මක වෙනවා නම් සමුදය බිහි වෙනවා. මේ සසර ගමන යාමට අවශ්‍ය වන ශක්තිය උත්පාදනය වෙනවා. ඒ උත්පාදනය වෙන ශක්තියට කිව්වා, බලයට කිව්වා සමුදය. එනිසා මේ සමුදය කියන එක තේරුම් ගන්න ඕන. මේ සමුදය වීමත් සමග දන්නෙම නැතුව පුද්ගලයා තුළ පුද්ගලයා මේ සංසාර ගමනට අලුතෙන් සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධතාවය උපන් මොහොතේ පටන් මිය යන මොහොත දක්වාම පෘථග්ජන පුද්ගලයෙක් තුළ ඇතිවන, අලුතෙන් ඇතිවන සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන යෑම තමා අර අරිය පර්යේෂණ සූත්‍රයේ දේශනා කරපු අනරිය පර්යේෂණයක ප්‍රතිඵලය. එනිසා මේ අරිය පර්යේෂණය කරනවා නම් මේ සමුදය බිහිවන ආකාරය යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕන. මේ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ තමන්ගේම ඇහැ කන නාසය දිවකය මන කියන අය අසංවර විදියට ක්‍රියාත්මක වීම නිසා, ප්‍රියදේට ඇලීම නිසා සමුදය බිහිවෙනවා, සම්බන්ධතාවයක් ඇතිවෙනවා. අප්‍රියදේට ගැටීම නිසා තරා වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා පටිග මෝහ මාන කියන මේ වගේ දේවල් නිසා අලුතෙන් සමුදය උපදිනවා, සම්බන්ධතාවයක් ඇතිවෙනවා. ප්‍රියා අප්‍රිය දෙක අතර සංසන්දනය කළ යම් ආකාරයක මනිනවා නම් ඒ මානය නිසා, මැනීම නිසා, මෝහය නිසා අලුතෙන් සමුදය බිහිවෙනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා. එහෙමනම් මේ සම්බන්ධතාවය ඇතිවන ආකාර තුනක් තමා එකතු කළා තේසං හේතුන් තථාගතෝ ආහ කියලා විග්‍රහ කළේ. ඒ නිසා සියලුම බුදුවරුන් දේශනා කරන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච වීම තියෙන තාක්කල් හිතෙන් පටිච්ච වෙන්නේ සමුදය සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. පටිච්ච නූනොත් සමුදය උපදින්න බෑ, උපදින්නේ නෑ. මේක හරියට ඇහැ පැත්තක තියෙනවා, ඒ ඇහෙන් දකින්න පුළුවන් රූපය පැත්තක තියෙනවා. මේ ඇහත් නිදහස්, රූපයත් නිදහස්, ද්‍රව්‍ය දෙකක්, වස්තු දෙකක්, අවස්ථා දෙකක්. හැබැයි මේක මේ පටිච්ච වෙන්නේ අර හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය කියන මත්වීම නිසායි. පටිච්ච වුණේ නැත්නම් සමුදය බිහිවෙන්න බෑ, විඥාන ශක්තියක් උපදින්න බෑ, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක් හිතේ උපදින්නේ නෑ, උපදින්න බෑ. ඒ නිසා මේ ඇහැ කන නාසය දිවකය මන කියන හයම මේ පටිච්ච වෙන්නට ක්‍රියාත්මක වෙන්නේ, පටිච්ච වෙන්නේ ඔය කියන ප්‍රියදේට ඇලීම කියන රාගය, අප්‍රියදේට ගැටීම කියන ද්වේෂය, ප්‍රියාප්‍රියාතර මැනීම කියන මෝහය පුතග්ජන පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වීම නිසායි. දැන් හොඳට කල්පනා කරගන්න ඕන, අපි ජීවත් වෙනවා, මේ ජීවිතය පවත්වාගෙන දිගින් දිගටම ගෙන යනවා කියන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය දිගින් දිගටම පවත්වාගෙන යෑම. අලුතෙන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක කරමින් ජීවත් වීම තමයි. ඒ නිසා මේ රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදින දෙයක් මිසක සදාකාලිකව හිතක ක්‍රියාත්මක වෙන පවතින දෙයක් නෙමෙයි. අලුතෙන් උපදිනෝ ප්‍රභවෝ කිව්වේ ඒකයි, ප්‍රභවය වෙනවා, අලුතෙන් ප්‍රභවය වෙනවා. මේ ප්‍රභවය වීමත් සමග තමයි අර සංසාර සම්බන්ධය ඇති වෙන්නේ. මේ සංසාර ගමන ගෙනියන්නේ, මේ සංසාර ගමන පවත්වාගෙන යන්නේ, මේ සංසාර ගමන පවත්වාගෙන යෑම නිසා තමයි දුක උරුමේ. මේ දුකට හේතුව අපි මේ ප්‍රියයි, මනාපයි, මිහිරී, හොඳයි, සුවයි කියලා අල්ලගන්නා පංචස්කන්ධය අපිට කැමති දේ පවත්වන්න අපි උත්සාහ කරනවා. නමුත් මේ පංචස්කන්ධයේ නියම ස්වરૂපය, නියත ස්වභාවය මේ මහා භූතවල අපෝ තේජෝ වායෝ පඨවි හතරෙම නියත ස්වභාවය විපරිණාමයට පත්වීම, අන්‍යතාභාවයට පත්වීම, අපි කැමති දේ නොපැවති වෙනස් වීම. මේ වෙනස් වීම නිසා අර ප්‍රියයි කියලා, මනාපයි කියලා අල්ලගත්ත දේ අප්‍රිය, අමනාප බවට පත් වෙනවා. හැබැයි පෘථග්ජන ලෝකයා මේ දෙපැත්තම මේ ද්වතාවය දකින්නේ නැහැ. හේතුවත් ඵලයක් දෙකම දකින්නේ නැහැ, දකින්න බෑ. යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් හේතුවත් ඵලයක් දෙපැත්තම දකින්න, අර පටිච්ච වීමත් සම්බන්ධතාවයක් උපත ලැබීමත් පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා. ඒකයි කිව්වේ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති කිව්වේ. එහෙමනම් මේ සං දැකගත්තේ නැත්නම් හේතුඵල ධර්මයට බහා ගලපා බලා සමුදය උපදින ආකාරය හරිහැටියට තේරුම් නොගත්ත කෙනෙකුට තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ පැවැත්ම පිළිබඳව දුකට හේතුව පිළිබඳව සමුදයට හේතුව පිළිබඳව කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එවන් පුද්ගලයෙකුට මේ පැවැත්ම සාරයි කියලාමයි දකින්නේ. එනිසා ඒ පුද්ගලයා සංසාරයි කියලා දිගටම මෙතෙක්කල් අනේක වූ ජාතිවල අතීතයේ සංසාරයි කියලා තීරණය කරලා මේ ගමන පාත්වගෙන ආපු පුද්ගලෙ. අනේක ජාති සංසාරං සංකිවේ රාගය ද්වේෂය මෝහය. එනිසා රාගය ද්වේෂය මෝහය සාරයි කියන කියලා හිතන පුද්ගලයා මේ පැවැත්ම අද වෙනකන් දිගින් දිගටම රාගයෙන් ද්වේෂයෙන් මෝහය කියන මේ සම්බන්ධතාවයක් උපදින සමුදේ ධර්මයන් පවත්ව ආපු නිසා තමයි මේ දුක් විඳ විඳ මේ ගමන ආවේ. ඒ නිසා ඒ පුද්ගලයාට පළමු කොටම සං දැක ගන්න ඕන. ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට ඒ පුද්ගලයා පත් වෙන්න ඕන. ධම්මෝ සම්දිට්ඨිකෝ කිව්වේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසඳා බලා ධම්ම විනයට මේ සං දැක ගන්න ඕන. මේ සම්බන්ධතාවයේ උපදින හැටි දැක ගන්න ඕන. මේ සමුදේ පිළිබඳව තේරුම් ගන්න ඕන. මේ සංසාර ගමනට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු මේ සමුදේ දැක ගන්න ඕන. සමුදේ දකිනා තාකල් කෙනෙක් මේ දුකට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව දකින්නේ නැහැ. හේතුව තේරුම් ගත්තේ නැත්නම් ඵලය ඉවත් කරන්න බෑ. ඵලය තමයි දුක. හැම කෙනෙක්ම සමුදය බිහි වුණා නම් මේ සම්බන්ධතාවයක් ඇති කරගත්තා නම් අලුතෙන් යමකට සංදි වුණා නම් බද්ධ වුණා නම් උපාදානය කරගත්තා නම් අල්ලගත්තා නම් එකතු කරගත්තා නම් බදාගත්තා නම් ඒ එකතු කරගත්ත අල්ලගත්ත උපාදානය කරගත්ත සංදි වූ බද්ධ වූ දෙ කිසිම දෙයක් නියතසේ නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක නියත ධර්මතාවය. මේ නියත ධර්මතාවය තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක් තමයි මේ සංසාරයි කියලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරලා මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට තීරණය කළා වැඩ කරන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි කෙනෙක් මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව වූ සං දැක ගන්න ඕන. කොහොමද හේතුඵල ධර්මයට පහ ගලපා බලා ධම්ම විනයට සසඳා බලා. ඒක නිසා මේ සන්දේශනාව හරියට අහලා තේරුම් නොගත්ත කෙනෙකුට මේ තමන්ගේ හිතේම උපදින සමුදය ධර්මයන් පිළිබඳව තේරුම් ගන්න බෑ. සමුදය උපදින්නේ රාගයෙන් ප්‍රිය දේට ඇලීමෙන් ද්වේෂයෙන් අප්‍රිය දේට ගැටීමෙන් සහ ප්‍රියාප්‍රිය අතර මැනීම කියන හේතු තුන නිසායි. එනිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මය හරියටම තේරුම් ගන්න නම් මේ සන්දේශනාවක් පිළිසිදුව පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ සම්බන්ධය ඇතිවන ආකාරය තමා තුළින් දැකිය යුතුයි. මේක බාහිර ලෝකෙන් දකින්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ඇහෙන් තමන් රූපයක් දැක්කොත් ඒක ප්‍රිය නම් ඒකට බැඳෙනවා, සම්බන්ධයක් ඇති වෙනවා, ඒක රාගය. ඒ ඇහෙන් දැක්ක රූපය අප්‍රිය නම් අමීහිරි නම් අමනාප නම් නොපැහැෙනවා නම් නොගැලපෙනවා නම් එතන සම්බන්ධතාවය ඇති වෙන්නේ දෙවෙනි වේශය. ඒක ගැටුමක්. හැබැයි ගැටුම වුණාට ඒකත් සම්බන්ධතාවයක්. ඇලීමෙනුත් සම්බන්ධතාවයක් සමුදේ බිහි වෙනවා, ගැටීමෙනුත් සම්බන්ධතාවයක් සමුදේ බිහි වෙනවා. ඒ වගේම මේ දෙකක් සංසන්දනය කළොත් ඒ සංසන්දනය කිරීමෙන් උජාත් ඔය ප්‍රියාප්‍රියතාවයේ ඇති වෙලා මේ සමුදේ බිහි වෙනවා, සංසාර සම්බන්ධයක් ඇති වෙනවා. මේ හේතු තුන තමයි මේ සමුදේ බිහි වෙන්න මුල් වෙන්නේ, නිදාන වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ, උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රිය දෙයට ඇලෙන්නේ තමන් අප්‍රිය දෙයට ගැටෙන්නේ තමන් ප්‍රියා ප්‍රියාතර වැරදිසේ මනින්නේ තමන් මේක නවත්ත ගන්නත් පුළුවන් වෙන්නේ තමන්ට ඒ නිසා තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන හය ආයතන හයක් කටියට ක්‍රියාත්මක වෙන තාක් කල් මේ අලුතෙන් සම්බන්ධතාවය ඇති වෙනවා සමුදය බිහි වෙනවා සංසාර ගමනට බැඳෙන ක්‍රියාකාරකම් කරනවා සසර දුක තමන් හදා ගන්නවා නිර්මාණය කරනවා තමන් මේ සංසාර දුක හදාගන්නේ නොදැනුවත්කම නිසා මොකද ඒ ප්‍රිය දෙයට ඇලීම ආස්වාදයක් අප්‍රිය දෙයට ගැටීමත් ආස්වාදයක් ප්‍රියා ප්‍රියාතර මැනීමත් ආස්වාදයක් ඒ ආස්වාදය විඳින්න දන්නවා විඳිනවා හැබැයි ඒ ආස්වාදය නිසා තමන්ට උරුම වන ආදීනවය දකින්නේ නෑ පේන්නේ නෑ පෙන්වන්න බෑ බලන්න බෑ හේතුව මෝහයෙන් මුවා වෙලා ඒ නිසා පුද්ගලයා අන්ධ වෙලා දැන් මේ සං කියන්නේ රාගය ද්වේෂය මෝහය බන්ධ කියන්නේ මේ භව බිහි කරනවා බැඳීමක් අලුතෙන් බිහි කරනවා පුනා භව එමනනම් ප්‍රභව කියපු එක මේක වෙන්නේ අන්ධ නිසා එහෙමනම් මේ සම්බන්ධ කියන වචනේ සං බ අන්ධ කියන වචන තුනක් තියෙන්නේ එනිසා මේ සම්බන්ධතාවයක් ඇති කරගන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මිසක් වෙන කොහෙන්වත් නෙමේ ඒ සම්බන්ධතාවයේ උරුම වෙන්නේ තමන්ට දුකට හේතු වෙන්නේ සම්බන්ධතාවය ඇති කර ගැනීම නිසා තමන් අන්ධයෙකු බව පොට්ටයෙකු බව පොට්ටපාදු සූත්‍රයේ දේශනා කරපු මේ පොට්ටපාද කියන තත්වයට පත් වෙන්නේ ඔය සමුදය අන්ධ ලෙස බන්ධ බීම නිසායි සමුදය උත්පාදනය කරගෙන අන්ධ ලෙස ලෝකයට බැඳීම නිසායි මේ බැඳෙන්නෙම පංචස්කන්ධයටමයි මේ පංචස්කන්ධයේ තියෙනවා චත්තාරෝ මහා භූත කියලා කොටසක් ආපෝ තේජෝ වායෝ පඨවි වෙන කිසිම දෙයකට අපි බැඳෙන්නේ නැහැ හැබැයි මේ චත්තාරෝ මහා භූත ඊට පස්සේ චතුන්නංච උපාදාය රූපං කියලා මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තවත් බොහෝ තැන සලායතන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා චත්තාරෝ මහා භූතා කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර නමුත් මේ උපාදාය චතුන්නංච උපාදාය රූප කිව්වේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි භූතවලට වඩා වෙනස් ආකාරයකින් පෘථග්ජන පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙනවා මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරටමයි පෘථග්ජන පුද්ගලයෙක් අලුතෙන් සම්බන්ධ වෙන්නේ ඒ සම්බන්ධ වීමෙන්මයි සංකතයක් සකස් කරන්නේ සංකතයක් සකස් කරන්නට සංකාරයක් කළ යුතුමයි සංකාර කරන්නෙම හිතෙන් වෙන කොහෙන්වත් කරන්න බෑ. එනිසා මේ සංකාර පිළිබඳව තේරුම් අරගෙන සංකාරයක් කිරීම නිසා සංකතයක් බිහිවන බව තේරුම් අරගෙන සංකතයක් බිහිවෙන්නේ මේ චතුන්නංච මහා භූතවලට උපාදාය රූප හැටියට බැඳීම අල්ලා ගැනීම උපාදානය කර ගැනීම නිසා බව තේරුම් ගන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු මේ චතුන්නංච උපාදාය රූප කියන එක ටිකක් ගැඹුරු තැනක්. අර චත්තාරෝ මහා භූත කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. නමුත් මේ උපාදාය රූප වෙන්නේ මේ භූත ධාතු හැටියටත් ගති හැටියටත් පෘථග්ජන පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙනවා ඔය සංසාර සම්බන්ධයක් ඔය සංකාර කරලා සංකට ධර්ම සකස් කරගන්න. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෙක් ගාව තියෙනවා ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය. මේ ගති තමයි බොහෝම පෘථග්ජන පුද්ගලයන් තුල මේ උපාදාය රූපයන් හැටියට ක්‍රියාත්මක වෙන්නේ මේක සමහර විට එක පාට කෙනෙකුට තේරුම් ගන්න අමාරු ප්‍රකාශයක් වචනයක් මේ සම්බන්ධතාවයක් කොහොමද මේ ගති නිසා ඇති වෙන්නේ මොකද්ද මේ පඨවි ගතිය, මොකද්ද මේ ආපෝ ගතිය, මොකද්ද මේ තේජෝ ගතිය, මොකද්ද මේ වායෝ ගතිය, තමන්ගේ හිතේ තියෙන, තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන මේ සංසාර සම්බන්ධයට ඇති වෙන ගතිය, ගති හතර මොනවද කියලා තේරුම් ගන්න අමාරු. හැබැයි අර අර චතුත්ථ මහා මේ මහා භූත හතරට අදාළවමයි මේ ගති හතරක් තියෙන්නේ. අපි මේකට පොඩි උදාහරණයක් අරගන්නකම් මේක ටිකක් තේරුම් ගන්න අමාරු. අපි හිතමු යම් කිසි කෙනෙක් එක්ක ආගමකට, එක්ක දේශපාලන පක්ෂයකට, එක්ක ජාතියකට. අපි දැන් අපි සිංහල ජාතිය කියනවා, අපි එක්ක මොකක් හරි දේශපාලන පක්ෂයක සමාජිකයෙක් කියනවා, එක්ක මොකක් හරි ආගමක් අදහන විශ්වාස කරන භක්තිමතෙක් කියනවා. මෙහෙම මේකේ තියෙන්නේ ඔය කියන චත්තාරෝ මහා භූත නෙමේ, මහා ධාතුත් නෙමේ, මේක තියෙන චත්තාරෝ ඔය ගති. ඒ දැන් තමන්ට සමහරට උපතින් උරුම වූ, එහෙම නැත්නම් තමන් කැමැත්තෙන්ම බැඳුණු දේශපාලන පක්ෂයකට මේ තමන් තදින්ම බැඳුනා, ඒක පටවි ගතියක්. දැන් ඒ දේශපාලන පක්ෂයට කවුරු හරි පුද්ගලයෙක් විරුද්ධකාරයෙක් මොකක් හරි වචනයෙන් බනිනවනම් මෙතෙන්දි එක පාට තමන්ට මේ තේජෝ ගතිය එහෙම නැත්නම් කේන්ති යනවා. ඇයි කේන්ති යන්නේ? කේන්ති යන්නේ තමන් ගාව අර ගතිය මුල් බෑගෙන තියෙන අර අර පටවි ගතිය තියෙන තාක්කල් ඒකට විරුද්ධව කවුරු හරි ගැටුමක් ඇති වුණා නම් තේජෝ ගතිය තියෙනවා. ඒ නිසා ඒ තේජෝ ගතිය තියෙන නිසා තමා තමන්ට කේන්ති යන්නේ, තරහා යන්නේ, වෛර කරන්නේ, එකට එක කියන්නේ, ඔය නොයෙකුත් ආගියුමෙන්ට්ස් ගන්න. ඒ වගේම මේ ගතිය දැන් මේ දේශපාලන පක්ෂයේ අමාරු විට එක පාට මිනිහෙක් වෙනස් කරනවා. ඒකට හේතුව ආපෝ ගතිය, ඩියාරු ගතිය, වෙනස් වෙන ගතිය. ඒ ගතිය නැත්නම් හිතේ මේක වෙනස් කරන්න අමාරු. ඒක වෙනස් වෙන්නේ ආපෝ ගතියක් තියෙන නිසා. ඒ වගේම තමන්ගේ හිතේ බරක් ඇති වෙන්නේ, ඒ වගේම මේ සැහැල්ලුවක් ඇති වෙන්නේ, සතුටක් ඇති වෙන්නේ වායෝ ගතිය තියෙන නිසා. අර දේශපාලන පක්ෂයේ ජයග්‍රහණය කළාට පස්සේ තමන්ට සතුටක් සැහැල්ලුවක් සතුටක් ඇති වෙන්නේ අර වායෝ ගතිය තියෙන නිසා. ඒ නිසා පින්වතුනි බොහෝ දේවල් මිනිස්සු මේ ඔය මහා භූත හතර ඔය චතුන්නංච උපාදාය රූපං හැටියට ක්‍රියාත්මක වන්න මේ පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය බොහෝ දුරටම උපකාර වෙනවා මේ සංසාර සම්බන්ධය ඇති වෙන්න. ඒ නිසා මේ පිංගතුන් බොහොම කල්පනා කරගන්න ඕන, අපි මේ පඤ්චස්කන්ධයම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට පඤ්චස්කන්ධය යමෙක් උපාදානය කරගන්නේ මෙන්න මේ ගති හතරකුත් පුද්ගලයා තුළ ක්‍රියාත්මක වන නිසයි. ඒ ගති උපදින්නේ රාගය, ද්වේෂය, මෝහය කියන සංකාර සිටිවිලි නිසයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සංකාර සිද්ධ වෙන්නේ පෘථග්ජන පුද්ගලයේ තුල. සංකාර වචන දෙකක්, රාගය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන යමක් ක්‍රියාත්මක කරනවා නම් ඒක සංකාර. සංඛ්‍යානේ රාගය, ද්වේෂය, මෝහය, කාර කියන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාව නිසා සංකතයක් බිහි වෙනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා, සමුදය බිහි වෙනවා, යමකට සන්ධි වෙනවා, මේ පැවැත්මට, මේ ගමනට බද්ධ වෙනවා. මේක තමයි සංසාර ගමන. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ පැවැත්ම ගෙනියන්නේ ඔය රාගය, ద్వේෂය, මෝහය උපකාර කරගෙන. එහෙම නැත්නම් තවත් වචනවලින් කියනවා නම් අනුසය බිහි වෙන තාක්කල් රාගය, ద్వේෂය, මෝහය අලුතෙන් බිහි වෙනවා, සමුදේ බිහි වෙනවා, සම්බන්ධතාවය ඇති වෙනවා, සංකත සකස් වෙනවා, සංකාර සිටුවිලි නිසා සසර ගමනට බැඳෙනවා. මේ ගමන දිගින් දිගටම දිගින් දිගටම රිය ගමනක් වගේ පරිේෂණයක්, අනරිය පරිේෂණයක් කරමින් පාත්තගෙන යනවා. ඒ නිසා මේක මේ සන්තේරුම් ගත්තේ නැත්නම්, සම්බන්ධතාවයක් ඇතිව නැහැටි තමන් තමන් තුලින් දැක්කේ නැත්නම් මේක දැන් මේ අහලා අපිට බාහිර දැනුමක් තමයි ලැබෙන්නේ. නමුත් මේක තමා තුලින්ම තමම මේ සමුදේ බිහිවෙන ආකාරය සම්බන්ධතාවයක් ඇතිවන ආකාරය තමන් දකින්න ඕන. මේක දැනුමක් විතරයි මම මේ කියන වචන ටික අහලා ලබා ගන්න පුළුවන්. ඒ දැනුම දැනුමක් මිස නිවනට උපකාර වන දැක්මක් නෙමෙයි. ඒ නිසා යෝ පටිච්ච සමුප්පාදං පස්සති. පස්සති කියන්නේ පසක් කොට දකින්න ඕන. මේක ඥානතෝ කියන්නේ දැනුම, පස්සතෝ කියන්නේ පසක් කොට දැක්ම. ඒ නිසා ධම්මෝ සන්දිට්ඨිකෝ කියන්නේ මේ සං උපදින ආකාරය පසක් කොට දකින්න ඕන තමන්ගෙම ක්‍රියාකාරීත්වය තුලින්. එහෙම ක්‍රියාකාරීත්වය තුලින් තමන්ම අධ්‍යයනය කළා මේ සංසාර සම්බන්ධයට ඇලෙන ගැටෙන මුලා වෙන හැටි දැක්කේ නැත්නම් මේ සංදැකගත්තයි කියලා කියන්න බෑ. ධම්මෝ සන්දිට්ඨිකෝ උනායි කියලා කියන්න බෑ. එහෙම පුද්ගලයෙකුට නිවන් මඟ විවෘත කරගන්න බෑ. සම්මාදිට්ඨියට පත් වෙන්නේ නෑ. සම්ම දක්කාතා කියන තත්වය උදා වෙන්නේ නෑ. සම්ම දක්කාතා කිව්වේ මේ සං දැකලා මේ සංවලින් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකි. මේක සදාකාලයටම පවතින දෙයක් නෙමේ. තමන්ම උපද්දවාගත් දෙයක් තමන්ට අනුපාද වශයෙන් නිරෝධ කළ හැකි. රෝධ නොකර හිතෙන් එදිගේ ගමන් නොකර රෝධ නොකර නිරෝධ කළ හැකි. නිරෝධ කළ යුතුයි. යම්කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිව්වේ ඒකයි. ඒ නිසා යම්කිසි පුද්ගලයෙකුට ඉවසීමක් විමසීමක් තියෙනවා නම් මේ සංකාර තේරුම් අරගෙන සංකට සකස් නොකර මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න ඕන මේ අපි මේ ලෝකෙට එනකොට අපි කිසිම දෙයක් ගෙනාවේ නැහැ. මිනිහෙක් හැටියට මව්කුසින් බිහි වෙලා එනකොට මේ අපිට මේ අද උරුම වෙලා තියෙන භෞතික ලෞකික නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ ඒ වගේම දේපොළ ඉඩකඩම් යාන වාහන මේ සියලුම දේවල් අපි ඉපදුනාට පස්සේ අපිට හමු වුණ සම්බන්ධ වුණ අපි එකතු කරගත්ත අල්ලගත්ත අයිති කරගත්ත ගොඩ ගහගත්ත උපාදානය කරගත්ත දේවල් මේවා කිසිම දෙයක් අපි අවසාන වශයෙන් මරණයට පත් වෙලා යනකොට අබමල් රේණුවකවත් නූල්පටකවත් දෙයක් ගෙනාවේ නැතුව වගේම ගෙනියන්නෙත් නැහැ ඔය භෞතික ලෞකික දේවල්. හැබැයි ඒවා මේ පැවැත්ම සඳහා රාගය ද්වේෂය මෝහය හිතේ උපදින තාකල් ඒවා උපාදානය කරගෙන අල්ලගෙන අයිති කරගෙන ගොඩ ගහගෙන මගේ මට මම කියලා සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒවෙන් සතුටු වෙලා සන්තෝෂ වෙලා පුත්‍රඥාන පුද්ගලයේ කටයුතු කරනවා. හැබැයි ඔය රාගය ද්වේෂය මෝහය තියෙන තාක්කල් අර මම කිව්ව ගති රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය මේ චිත්තසංතානේ මුල් බැහැලා තැන්පත් වෙලා තියෙනවා. අර උපදිනකොට පෘථග්ජන පුද්ගලයෙක් උපදුනා නම් මැරෙනකොට පෘථග්ජන පුද්ගලයෙක් මැරුණා නම් මේ මැරෙන පුද්ගලයාගේ කරජකය මැරුණත් මනෝමයකය මැරෙන්නේ නැහැ. මනෝමයකය හිස් නැහැ. ඒ මනෝමයකය තුල තැන්පත් වූ ආශය එමුනම් මේ ගති තුන රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය ඒ පෘථග්ජන පුද්ගලයා දිගටම සංසාරේ මේ සම්බන්ධතාවයේ ඇතිවීම පවතිනා තාක්කල් දිගින් දිගටම පවත්වාගෙන ගෙන යමින් අරගෙන යනවා. ඒ නිසා මේ ඉපදුණු පුද්ගලයා අතීතයේ තමන් හදාගත්ත ගති මං කියන්නේ රාගගතිය ද්වේෂගතිය මෝහගතිය තියෙනවා කියලා. ඒ රාගගතිය ද්වේෂගතිය මෝහගතිය ඉපදින කොටත් තියෙනවා. හැබැයි ඒවා තාවකාලිකව යටපත් වෙලා ඒවා නැවතත් අර ආගන්තුකෙහි උපකිලිටේන උපකිලිටන් නිසා දරුවෙක් ඉපදිලා අවුරුදු 3ක් 4ක් යනකොට බාහිර ලෝකයට නැවතත් ඇහෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් මනෙන් සම්බන්ධ වෙනකොට අර ගති නැවතත් අලුතෙන් උපත ලැබලා මේ සංසාර ගමන යන්නට අවශ්‍ය වන්නා වූ විඥාන ශක්තිය එහෙම නැත්නම් සංකත සකස් කරගෙන සංකාර කරමින් ජීවිතය පවත්වාගෙන යනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් මිනිහෙක් හැටියට ඉපදුණු කෙනෙක් මැරෙන්නට පෙර මේ ධර්මය තේරුම් ගත්ත අවස්ථාවේදී මේ සං හොඳට තේරුම් අරගෙන මේ රාගය ద్వේෂය මෝහය කියන ගති තුන තමන්ගේ හිතේ අලුතෙන් වර්තමාන මොහොත තුළ උපදින බව තේරුම් අරගෙන මේ සංකත නෝපදවා සංකාර නොකර මේ සං මුදය උපදවන්නේ නැතුව විසන්දි සන්දි විසන්දි කරන්න ඕන සංකාර විසංකාර කරන්න ඕන. ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ අර විසංකාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ජගාති කියලා. ඒ නිසා මේ සංකාර කරන තාක්කල් සමුදය උපදිනවා, සංකත සකස් වෙනවා, සංසාර ගමන යනවා, සමුදය බිහි වෙනවා. ඒ නිසා සතර ගමනට බැඳෙන බැමි තුන සකස් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තොත් මේ දුකට හේතුව මේකයි කියලා මේ සමුදය බව තේරුම් ගත්තට පස්සේ මේ සමුදය විසංකාර කරන්න පුළුවන්. විසංකාර කරනවා කියන්නේ මේ සංකාර වලින් බෙන් වෙලා කටයුතු කරනවා. මං ඒකත් මේ මෙතෙක්කල් කිව්වේ මේ සංසාර ගමන අර අනුසෝත ගාමී ලෙස දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු වූ පෘථග්ජන පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වන අස්වාභාවික විකෘති තත්ත්වය. මේක විකෘති තත්ත්වයක්, අස්වාභාවික තත්ත්වයක්, මේක ප්‍රකෘති තත්ත්වය නෙමේ, ස්වභාව ධර්මය නෙමේ. අර රාගය ද්වේෂය මෝහය හිතේ ක්‍රියාත්මක වන තාක්කල් ඒක අස්වාභාවිකයි, ඒක විකෘති, ඒක විෂමයි, ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමේ, ඒක විශේෂ වැරදි තත්ත්වයක්. ඒ නිසා මේක ස්වභාවයට පත් කරගන්න, නිවැරදි කරගන්න නම් මේ රාගය ద్వේෂය මෝහය කියන සං තේරුම් අරගෙන මේ සං බර වෙන්න ඕන. ඔන්න දැන් අනිත් පැත්ත. සං තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණයි සං වාරණය කළ හැකි. සං බර කියන්නේ බර කියන්නේ වාරණය, වැළකීම, වෙන්වීම, විරමණය, විරතිය, විරාග. මේ සියලු වචන වලින් කිව්වේ මේ පෘථග්ජන පුද්ගලයෙක්ගේ හිතේ ඇතිවන අර ඇලීම කියන මේ තණ්හාව වෙන් කරලා ඉවත් කරලා අස් කරලා දාන ක්‍රියාකාරකම්. ඒ නිසා සංසාරයි කියපු එක මෙතෙක්කල් නිස්සාරයි කියලා දැක්කොත් සංවර විය හැකියි. ඒ නිසා ඉස්සෙල්ලාම සංවර කරගත යුත්තේ තමන්ගෙම ඇහැ කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රිය හය. දැන් මේ ඉන්ද්‍රිය හය අසංවර වීම වෙන්නේ රාගය ద్వේෂය මෝහය නිසා. ඉන්ද්‍රිය හය සංවර වුණොත් රාගය ద్వේෂය මෝහය විරමණයෙන් එහෙම නැත්නම් රාග විරාග වෙනවා. රති විරති අරති කියන තත්වයට පත් වෙනවා. වාරණය වෙනවා, විරමණය වෙනවා, වෙන් වෙනවා, වැළකෙනවා. ඒ යමක් නොකර ඉන්නවා එකෙන් වැළකෙනවා. ඒ නිසා මේ රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන් වෙන්න පුළුවන් මේ ඇහැ කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රයන් හය සංවර කර ගැනීමෙන්මයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය ඉන්ද්‍රිය හය වෙන කාගේවත් පාලනේ තියෙන ඉන්ද්‍රයන් නෙමේ, තමන්ගෙම පාලනේ තියෙන ඉන්ද්‍රයන්. ඔය සංවර කරගන්නට පුළුවන්කම තියෙන්නේ තමන්ට. මේක තේරුම් ගත්තේ නැත්නම් ඔය තමන්ගේ ඇහැ සංවරද අසංවරද කියන එකවත් පෘථග්ජන පුද්ගලයෙකුට කල්පනා කරන්න බෑ. ද්වතාවය දකින්නේ නැහැ, තේරුම් ගන්න බෑ. ඒ නිසා ප්‍රිය දේට ඇලෙනවා නම් සංවර නැ අසංවර. අප්‍රිය දේට ගැටෙනවා නම් සංවර නැ අසංවර. ප්‍රිය අප්‍රිය අතර මානෙන් මනිනවා නම් අස්මිමානෙන් මනිනවා නම් සෙය්‍යමානෙන් මනිනවා නම් උච්චමානෙන් තුච්චමානෙන් අභිමානෙන් අවමානෙන් මනිනවා නම් එතන සංවර බවක් නැ. ඒ නිසා මේ මානය ඇති වෙන්නේ අසංවර බව නිසායි. අසංවර බව නිසා මානයත්, මානය නිසා මෝහයත්, මෝහය තියෙන කල් රාගය ද්වේෂයත් හිතක අලුතෙන් උපදිනවා. මේක සදාකාලිකව ඔය පුද්ගලයෙකුගේ හිතේ මුල් බැහැගෙන තියෙන දෙයක් නෙමේ, අලුතෙන් වර්තමාන මොහොත තුළ අලුතෙන් උපදින ප්‍රභවය වෙනවා. එනිසා මේ ප්‍රභවය වීම අලුතෙන් සිදුවන දෙයක් බව සෑම කෙනෙක්ම පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ ප්‍රභවය වීම නවත්තන්න නම් ඉන්ද්‍රියය සංවර කර ගැනීම පළවෙනිම පියවරේ. මේ සංවර වෙන්න ඕන ඇහැ කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රියය තමන්ගේ පාලනයේ තියෙන. ඒ සඳහා තමා බුදුහාමුදුරුව මේ සීල සංවරය ඉදිරිපත් කළේ. එනිසා මේ සීලේ පිහිටල කටයුතු කරන්න බෑ සං දැකගෙන ධම්මෝ සන්නිට්ඨිකෝ සම්ම දක්ඛාතා කියන තත්වයට පත් නොවූ පුද්ගලයෙකු. ඒ මේක මේ සීලේ පිහිටන්න සංවර විය යුතුයි. පළවෙනි සීලය ඉන්ද්‍රිය සංවර සීලය, දෙවෙනි සීලය ප්‍රත්‍ය සංවර සීලය. මේ ඉන්ද්‍රියයන් අපි භාවිතා කරන ඔය කියන සිව්පතය ගිහියෙකුටත් පැවිද්දෙකුටත් ආහාර ඇඳුම් පැළඳුම් මේ හිසට වහලා මේ තේත් අවශ්‍යයි. ජීවත් වෙන්න බෑ ඌව නැතුව. ගිහියෙකුටත් පැවිද්දෙකුටත් ස්ත්‍රියෙකුටත් පුරුෂයෙකුටත් දරුවෙකුටත් වැඩිහිටියෙකුටත් කාටත් ඔය හතර අවශ්‍යයි. හැබැයි මේවා ඔය ආහාරයෙහි මතඤ්‍යුතව නැත්නම් ඉන්ද්‍රියෙහි ගුත්තද්වාරෝ නැත්නම් අර සංවරත්වයක් නැ. ආහාර මාත්‍රේ නොදැන ගන්නවා නම් එතන අසංවරයි. එතන ආහාරයෙහි අමතඤ්‍යුතෝ. ඉන්ද්‍රිය සංවරේ නැත්නම් ඉන්ද්‍රියෙහි අගුත්තද්වාරෝ. ඒ අනුව පෘථග්ජන පුද්ගලයාගේ සංවරත්වය පවතින්නේ නැහැ. ඒ නිසා මේ සංවර සීලයට උපකාර වන ප්‍රධාන කාරණා දෙක ඉන්ද්‍රිය සංවරය සහ ප්‍රත්‍ය සිව්පසය සංවරත්වයෙන් භාවිතයට ගැනීම. ඒක භාවිතයෙන් නොගෙන ජීවත් වෙන්න බෑ. ඒක වැරදි දෙයක් භාවිතයට නොගෙන ජීවත් වෙනවා කියනවනම්. නමුත් ඉන්ද්‍රිය හයෙන්ම මේ සංවරත්වයෙන් යුතුව මේ සිව්පසය භාවිතයට ගන්න පරිහරණය කරන්න පුළුවන්. ඒක උපාදානයක් වෙන්නේ නැහැ. ඒක පංචස්කන්ධ පරිහරණයක් පමණයි. ඒ නිසා එතෙන්දී සීලයට බාධාවක් වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය සංවරය සහ මේ සිව්පසය සංවරත්වයෙන් භාවිතා කිරීමේදී ප්‍රාතිමොක්ඛ සංවරය, එහෙම නැත්නම් මේ නිවනට උපකාර වන මග පිහිටන ප්‍රාතිමොක්ඛ සංවරය තමන් තුළ ඇති වෙනවා. ඒ අනුව ආජීවක පාරිශුද්ධ සංවරය, එහෙම නැත්නම් ආයතික සංවරය මේ ජීවත් වෙන මොහොත තුළ කරන කියන සියලුම දේවල් සංවරත්වයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් වීම නිසා අර සතර සංවර සීලයේ පිහිටිය පුද්ගලයෙක් බවට පත්වෙනවා. හැබැයි මේ සතර සංවර සීලයේ පිහිටන්න පුළුවන් සමාදානය වූ සීලයකින් පමණක් නෙමේ. මේක හොඳට තේරුම් ගත යුතු යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. සංවරාර්ථේනුයි සංවාරණය කරන විරමණය කරන අර්ථය නැත්නම් ඒ ක්‍රියාකාරීත්වයේ එහෙම තේරුමක් දැනගත්තේ නැත්නම් ඒ පුද්ගලයා සංවරත්වයේ පිහිටලා නැහැ, සීලේ පිහිටා නැහැ. ඒ නිසා සමාදන් වීම චාරිත්‍රයක් වාරිත්‍රයක් පමණයි. චාරිත්‍රය වාරිත්‍රය හොඳයි පැවැත්මට, පැවැත්ම පවත්වාගෙන යන්නට, සමාජයේ යහපත් සමාජයක් බවට දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන දෙයක් මේ චාරිත්‍ර වාරිත්‍ර රැකීම. ඒක වෙන එක. නිවනට උපකාර වෙන්නේ මේ කියන්නේ ඉන්ද්‍රිය හය සංවර කර ගැනීම, සිව්පසේ සංවරත්වයෙන් භාවිතා කිරීම, ප්‍රාතිමොක්ඛ සංවරය සහ ආයතික සංවරය පවත්වා ගැනීම. මේ සංවරය තේරුම් ගත්තට පස්සේ සතර සංවර සීලයේ පිහිටියට පස්සේ සංසිඳවන්න පුළුවන්. සංසිඳවනවා කියන්නේ මේ මීට පෙර තමන් එකතු කරගත්ත අර රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති මේ චිත්ත සංතානය තුළ මුල් බැහැගෙන තියෙනවා. මේ දේවල් තමා අලුතෙන් මේ අපිට අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර හැටියට සමුදය අලුතෙන් උපදින හේතු හැටියට මතුවේ. ඒ නිසා මේ අපිට කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර මතුවෙන වර්තමාන මොහොත තුලදීම අපිට පුළුවන් ඒවා සංසිඳවන්න. ඒ සඳහා සමස විපස්සනා දෙකම භාවනා හැටියට උපකාර කරගන්න පුළුවන්. මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති හැටියට භාවිතා කිරීම. ඒ අනුව සංසිඳවන්නට පුළුවන්කම තියෙනවා. මේ සංවර වෙලා සංසිඳ වූ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා සම්මා කියන තත්ත්වයට පත් වෙන්න. සම්මා කියන්නේ මා කියන වචනේ බුද්ධ දේශනාවේ මූලපරියාය සූත්‍රයේ 124 ආකාරයකට විග්‍රහ කරපු දේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මා විග්‍රහ කළ තියෙනවා. නොයෙකුත් ආකාරයට මජ්ජි මා හැටියට විග්‍රහ කළ තියෙනවා. සම්මා අංග හැටියට අටක් විග්‍රහ කළ තියෙනවා. මා කියන වචනේ තේරුම මේ රාගයෙන්, මේ ද්වේෂයෙන්, මෝහයෙන් හිත සහමුලින්ම මුදවා නිදහස් කර ගැනීම මා සංමා. එනිසා සම්මා අංග අට පූර්ණ කරගන්නවා කියන්නේ මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල හිතෙන් සහමුලින්ම උදුරලා දාලා අස්කල්ලා අයින් කරලා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත මුලින්ම මුදවා නිදහස් කර ගැනීම. එක කරන්න පුළුවන්. එක කරන්න බැරි නම් බුදුහාමුදුරුව දේශනා කරන්න. මේ සඳහා උපකාර වෙන්නේ සංකාර උපේක්ඛා ඥානය. සංකාර උපේක්ඛා ඥානය. සංකාර උපේක්ඛා ඥානය කියන්නේ තමන්ගේ හිතට වර්තමාන මොහොත තුළ ඇති වෙන්නේ අර සංචේතනාවක් නා. දැන් මේ සංචේතනාව ඇති වෙන්නේ ඇහැට චක්කු සංචේතනා, කනට සෝත සංචේතනා, නාසයට ගන්ධ සංචේතනා, දිවට රස සංචේතනා, කයට පොට්ටබ්බ සංචේතනා, මනසට ධම්ම සංචේතනා. සංචේතනාවක් ඇති වුණොත් සංකාරයක් කරනවා, සංකතයක් සකස් වෙනවා, සමුදය බිහි වෙනවා, සංසාර ගමනට බැඳෙනවා. මේ සංචේතනා හොඳින් අඳුනාගත්තොත් මේ සංචේතනාව හේතුඵල ධර්මයට බහ ගලපා බලලා ආදීනවානිසංස තේරුම් අරගෙන සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියන ත්‍රිලක්ෂණය තේරුම් ගත්තට පස්සේ මේ සියලු සංචේතනා නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ පවත්වන්නට, නවත්වන්නට පුළුවන් දේවල් නෙමේ. මේ සියලුම දේවල් මේ සංචේතනා මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් කරන සියලුම දේවල් සංකත බිහිවන සංචේතනා සංකාර. මේ සංකාර නිච්චසේ, සුඛසේ, අත්ථසේ පවත්වන්න බෑ. මේවා අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. යද නිච්ඡං තන් දුක්ඛං, යන් දුක්ඛං තද නත්තං, යද නත්තං ඒතං මම ඒසෝ ආමත්මි, ඒසෝ මේ අත්තාති කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව විග්‍රහ කළ තියෙනවා. බොහෝ සූත්‍ර ධර්මවල අනත්ත ලක්ෂණ සූත්‍රයේ අවසාන වශයෙන්. ඒ නිසා මේ යම් කිසි කෙනෙකුට මේ අනිච්ච, දුක්ඛ, අනත්ත තේරුම් නොගත්තොත් අර පටි ඉච්ච වීම නිච්ච වෙලා තියෙනවා. මේ නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ තමා න ඉච්ච, න නිච්ච. න නිච්ච කියන්න බැරි නිසා තමා අනිච්ච කියලා මේ මාගදී භාෂාවේ භාවිතා කරලා තියෙනවා. එනිසා නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ තමා අනිච්ච, අත්ථ කියන වචනේ විරුද්ධ වචනේ තමා අනත්ථ. ඒ නිසා මේ අනත්තාති තේරුම් ගන්නකම් මේ අනාත්ම බවට පත් වෙන්නේ හේතුව අර මේ සංකත සංකාර අපි මේ සම්බන්ධයක් ඇති කරගත්ත මේ සමුදය නිසා මේ පංචස්කන්ධේ උපාදානය කරගත්ත දේ අපි හිතෙන් කරගත්තේ ඒ හිතෙන් අල්ලගත්ත උපාදානය කරගත්ත අයිති කරගත්ත සම්බන්ධයක් ඇති කරගත්ත සංදි වූ බද්ධ වූ මේ දේවල් අපිට කැමතිසේ නිසිසේ ඍෂිසේ පාවිච්චි කරන්න පරිහරණය කරන්න අයිති කරගන්න උපාදානය කරගෙන පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු දේ අපි උපාදානය කරගත්තනම් ඒ උපාදානය කරගත්ත මොහොතේ පටන් අනිත්‍යතා භාවයට පත් වෙලා අනිත්‍ය භාවයට පත් වෙලා විපරිණාමයට පත් වෙලා අපිට දුක උරුම කරන. ඒ නිසා මේ දුක උරුම කර දෙන්නේ තමන්ගේ නිච්ච ඉච්ඡ නිච්ච වුණු නිසායි. ඒ නිසා මේ ඉච්ඡ නිච්ච වීම නවත්තන්න නම් අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා කියන තත්වයට ඒ නිච්ච නිසා බැඳෙන තැනෙන් මිදී නිදහස් වෙන්න ඕන නිබ්බිදා. නොබැඳී නිදහස් වෙන්න ඕන. ඒ නිසා මේ සංසාර ගමනෙන් මිදී නිදහස් වෙන්න නම් අනත්ත ලක්ෂණ සූත්‍රෙත් අනුධම්ම සූත්‍රවලත් විග්‍රහ කරලා පෙන්නු මේ කියන අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන තතර බුද්ධානුස්සතිය මරණානුස්සතිය තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ ගමන මේ නවත්තන්න මේ සංසාර ගමන නිස්සාර බව අසාර බව අනාත වන බව තේරුම් අරගෙන මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි දුකෙන් මිදී නිදහස් වීම කියන්නේ. එහෙමනම් සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ දුක කියන එක ඵලයක් තමන් හදාගත්ත. ඒකට හේතුව සමුදයයි. මේ සංසාර ගමනට සම්බන්ධ වෙන්නේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ওই පංචස්කන්ධය අර භූත හැටියට ධාතු හැටියට ගති හැටියට කෙනෙක් පෘථග්ජන තත්වයෙන් උපාදානය කරගන්නවා. මේ උපාදානය කරගන්නේ නැහැ මේක ඇත්ත යථාභූත ඥාන දර්ශනයෙන් දැක්කහම ඒ අනුව ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨි කියන තත්වයට පත් වෙලා සංවර වෙලා සංසිඳවලා සම්මා කියන තත්වයෙන් කෙනෙකුට මඟඵල ලැබලා රත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නට පුළුවන් වන බව සෑම පින්වතෙක්ම තේරුම් ගත යුතුයි.
සාදු සාදු සාදු.
පින්වතුනි, පැයක වමන වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදාගත් ආ වූ මේ පින්වතුන්ගේ අවසාන යුතුකම් සහ පරමාර්ථය වෙන්නේ පින් අනුමෝදන් කිරීම, පින්දීම, පින් පැවරීම. එනිසා මේ පින්වතුන් සියලුම දෙනා සිහිපත් කරගන්න ඕන. තමන්ගේ තුන්සිත පහදාගෙන ඒ තම තමන්ගේ යුතුකමක් වගවීමක් හැටියට සියලුම් ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට. ඒ නිසා මේ සංසාර ගමනේ කවදා කොතනකදී මොනියම් ආකාරයකින් හෝ තම තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ, සම්බන්ධ වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට, මෞදි මව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරයන්ට, ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපකාර වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු දෙවියෝත් සසර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලු භූත ප්‍රේත පිසාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස, තිරිසං අපාගත සතර අපාගත සත්ව කොට්ටාස, අසඤ්ඤතල් වල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්වයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව සියලු සත්වයින්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු සත්වයෝ සතර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා සාදුකාරයක්ද. දැන් මේ පින්වතුන් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න ගාථාවන් කියන්න. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා